సమంతా చక్కవాళేషు అత్ర గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మశ్రవణ కాలు అయం బదంత ధమ్మశ్రవణ కాలు అయం బదంత ధమ్మశ్రవణ కాలు అయం బదంత నమో తస్ భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కార్య వేవా సుపిన్వత్ని మే పినతున్ హెమ దినామ మే విలావి బలాపొరత్వాన్ని ధర్మశ్రవణీ కరన్నటాయి అద దేశనావి దాయకత్వయ మాకుల దకున బటలంద పార పదించి శ్రియాని గమగే మహాత్మ్యాత్ ఉదుల పియలత్ మహాత్మా ప్రధాన పిన్నొత్ పిరిసాయి మే ఉతుం దేశనాబెట దాయకత్వయగిన కటయుతు కరాన్ని విశాల పిరిసక్ జీవితావబోధే వెనువిన్ మే దేశనా అసురు కరణో ఏ బహో పిరిసక్ ధర్మ మార్గేటి యొమ్ము వేళ బణ భావన కరణ విశాల పిరిసక్ మే వెనుకొట బిహి వేళ ఇన్నో భాగ్యతున హంసకి ప్రధాన దీతమై విదర్శనా కిరీమేక నెత్తం బుద్ధ్రజనసికి శ్రావకత్తే ఉపదింటి విద్యాజ్ఞే హేతు ప్రజ్ఞా విదర్శనావ సమగ బెందీ పవతినో ప్రజ్ఞావక్ తీయనో అనగా కుహమద అవధి కరగాన్ని కేలా ధర్మీ అహన కొట ఇకట తీయని ఇకమ క్రమయ తమాయి సమత విపాసనావాసం సిత పొరుదు కిరీం ఈ సమత విపాసనావాసం సిత పొరుదు కిరీం నెత్తాం ఇతను తీయని మిథ్యా దృష్ట్యా ఇక బుధురజనసకి ధర్మ కథ విండు బే ఉదాపకి భాగతునాశ అప్పటి వదాలి శీల సమాధి ప్రజ్ఞా విముక్తి విముక్తి జ్ఞాన దర్శన సాహిత్య కాక్మిసాక్ ఏమకైనా భావనావ నెత్త సమ్మతి విపాసన నెత్త ముఖద్దికి తీ ఇక తమ తీన ప్రశ్న ఇతను మనోద కరాండ తీ భావనావట తెన దిన్న ఎతికిన శీలిట తెన దిన్నిట్నే వాత పిలివెతట తెన దిన్నిట్నే సమాధిట తెన దిన్నెత్త సమాధి నెత్త ప్రజ్ఞావకైన కుమత్ కథా కరండ బే ఎదోటి అప్పటి ఇక దే తీరనో ముళ్ళు గుణధర్మ ఒక్కోమ కడాగిన వేటను అయితే యామ్ గుణధర్మావళి అక్తి భేద ఏ గుణధర్మావళి ఏమో ఇతను కడాగిన వేటను గుణధర్మలు పవతిండు విధియాజ్ఞే ఏ నిసా బుద్ధురజాన హంసకి బుద్ధ శాసని ప్రముఖ దయా సమాధి బుద్ధురజానహంసకి శ్రావకి ప్రతిఫలదాయకది ప్రజ్ఞావ బుద్ధ శాసని ఇలక్కగతది విముక్తి బుద్ధ శాసని అవసానే విముక్తి జ్ఞాన దర్శని బుద్ధ శాసని అత్పత్తి అని తన శీలయ బుద్ధ శాసన శ్రావకి అవరాంగిన తన సద్దావ నోహమ తమై గుణధర్మ హెదిలతి ఏ గుణధర్మ నికామ మీ అపి కథాకరణ గుణధర్మావళి అగ్ని మీతి ఒకళ్ళకి నివాణ మంగట ఏకేక విధి అట ఉదవ లెబెనో ఈ ఉదవు లెబిన హటి ఎట తమాయి బుద్ధ శాసని పిలగహిలతి అది మీ దేశనావట మాతృక విధి లెబిన తిబిన్ని ఇంద్రియన్ పంచేంద్రియన్ వస్తి ఆరమ్మణియన్ గొడనగిన కొట సముదేవన చిత్తచైతసిక కిరహి మెదహత్వీమతులింగ్ శూన్యతావే సాక్షాత్కరగాన్ని కోహమద ఏకతమై మాతృక విధి అట తీయని ఇతటి మాతృకాతమై పంచేంద్రియాన్ని వస్తే ఆరమ్మణ్యాన్ని గుడనగిన కొట ఈ ఆరమ్మణ్యాన్ని గుడనగిన అవకాశేది సముదేవన చిత్తచైతసిక కిరిహి మెదహత్వీమ తులింగ్ క్రమానుకూల శూన్యతావే సాక్షాత్కరగాని కొంచెం హుతా హుత మాతృకా మేము ఎత్తడం హుందేవ కనీకుట అవబోధే మీ మీ మహత్తురు మీ నోన్లో ఉంది ధర్మజ్ఞాన ఎత్తేనా ఎత్తడం తెలి శాతమై మీ వగ సామాన్య కనీకుంట మేము మాతృకాగ్గిన అదహసక్కిండినే ఎతోట ఏక ఇతామ తర్కానుకూలం ఏక నివేరది విన్ని అప్పే అద్దెకీమ ఇంద్రియ అద్దెకీమ ఇతర ఇతని ఆడపడి కథాకరణ దయాజ్ఞే එතකොට ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ටික ඔස්සේ අපට ගොඩ නැගෙන්නේ අරමුණු. ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලට අපිට මුණ ගැහෙන්නේ අරමුණු. එතකොට මේ අරමුණු ටික පිහිට කරගෙන තියෙන්නේ මනස. අරමුණු වලට පිහිට මොකද්ද? මනස. ඇසට පිලිසරණ මේ රූපේවත් රූපේට පිලිසරණ ඇසවත් නෙමෙයි. ඒ සාමාන්‍ය කෙනෙක්ගේ ජීවිතයේ සම්මති සත්‍ය ඇතුලේ වාසය කරනකොට එයා හිතන්නේ සම්මත සත්‍ය ඇතුලේ වාසය කරනකොට එයා හිතන්නේ ඇසට පිලිසරණ රූපය රූපේට පිලිසරණ ඇස කියලා. ඒ නිසා ඇස සම්තෘප්තිමත් කිරීමට එයා දරන උත්සාහයේදී යාට තියෙන්නේ රූප හඹාගෙන යෑමක් විතරයි. එයාට වෙන දෙයක් ඇත්තේ නැහැ. හැම වෙලාවකම කරන්නේ රූප හඹාගෙන යන එක. එතකොට ඒ රූප හඹාගෙන යෑම විතරයි සාමාන්‍ය කෙනෙකුට තියෙන්නේ. අද අනේයි මොකද සාමාන්‍ය සම්මත සත්‍ය තුල මේ සම්මත ලෝකේ සම්මතය තුල අපි පිළිගන්නේ ඇසට පිලිසරණ රූපය රූපයට පිලිසරණ ඇස කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අපට එක සූත්‍රයකදී වදාලා ඒ සූත්‍රේ නම තමයි උන්නාබ කියලා සූත්‍රයක්. ඒ උන්නාබ කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාලා ඇසට පිලිසරණ මහණෙනි රූපේ නෙමෙයි රූපේට පිලිසරණ ඇස නෙමෙයි නිසා එහෙන් කොච්චර රූප හඹාගෙන ගියත් ලොකු තේරුමක් නැහැ. ඇසෙන් කොච්චර රූප හඹාගෙන ගියත් තේරුමක් නැහැ. කොයිතරම් එහෙට රූප පෙන්නුවත් වැඩක් නැහැ. පිලිසරණ තියෙන එතන නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධ දේශනාවේ තියෙනවා පිලිසරණ තියෙන්නේ මනස තුල කියලා. උන්නාබ කියලා බ්‍රාහ්මණ ගෝත්‍රයට අයිති කෙනෙක් විමසා සිටියා මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීමට පිලිසරණ කුමක්ද කියලා. වෙන්වෙන් ගෝචර භූමිය ඇසුරු කරන වෙන්වෙන් ගෝචර භූමිනේ තියෙන්නේ. මොකද්ද මේ වෙන්වෙන් ගෝචර භූමි කියන්නේ? ඇසට රූප වුණාට ඇසට ශබ්ද නැහැ. ඇසට ගඳ සුවඳ නැහැ. ඇසට රහ දැනින්නේ නැහැ. ඇසට ස්පර්ශය දැනින්නේ නැහැ. ඇසට මුණ ගැහ ඇසට දැනෙන්නේ ඇසට ගෝචර වෙන්නේ රූප විතරයි. කනට ශබ්ද විතරයි. කනට රූප නැහැ. රූප බෑ. පටුයි. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් සීමාව හරීම පටුයි. එතකොට දැන් මේ පටු ඉන්ද්‍රිය අධ්‍යක්ීම් සීමාවට ඇත්තටම පිලිසරණක් තියෙන්නේ කොතනද කියලා බුදුරජාණන්සගේ විමසුවාම බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ අපට අනුදැන වදාළේ ඒ ඉන්ද්‍රියන් ඔස්සේ ආරම්මණයන් ගොඩනැගෙනකොට ඒ ඉන්ද්‍රියන් අධ්‍යක්ීමට පිලිසරණ මොකද්ද? මනස කියලා. ඉන්ද්‍රිය අධ්‍යක්ීමට පිලිසරණ මනස කියලා. මනෝ පටිසරණං කියලා. ඉන්ද්‍රිය අධ්‍යක්ීම් පවතින්නේ කුමක් පිලිසරණ කරගෙනද? මානස පිලිස. අනි ඉන්ද්‍රිය අධ්‍යක්ීම මනස පිලිසරණ කොට පවතිනවාය කියලා දකින දැක්ම තමයි පරමාර්ථ සත්‍යය. ඒකට තමයි පරමාර්ථ සත්‍යය කියන්නේ. සම්මත සත්‍ය කියන්නේ මොකද්ද? සම්මත සත්‍ය කියන්නේ ඇසට පිලිසරණ රූපයයි කියලා හිතන එක. රූපයට පිලිසරණ ඇසයි කියලා ඇසට රූපේ රූපයට ඇහැ කියලා දෙපැත්තට බලන එක. අන්න ඒක සම්මුතිය ඇතුලේ මිනිසුන්ගේ විවහාරය. ඒ සම්මත සත්‍ය තුල තමයි තවදුරටත් ගැට ගැහෙන්නේ. ජීවිතේ පැටලෙන්නේ. ජීවිතේ පැටලෙන්නේ අර සම්මුති සත්‍ය තුල. පරමාර්ථ සත්‍යින් කවදාවත් මිනිහෙක්ව පාටලවල අවුල් කරලා දාන්නේ නැහැ. ඒ කියන්නේ සම්මුතිය ඇතුලේ මොකද්ද කතා කරන්නේ? ඇහැට පිලිසරණ රූපේ. ඒ නිසා රූපයෙන් සම්තෘප්තිමත් වීම තමයි ඇහැට තියෙන එකම අත්දැකීම කියලා හිතෙන්න පුළුවන්. ඒතර යමකද කියන්නේ ලස්සන රූප හඹාගෙන යෑම තමයි තියෙන්නේ. කනට පිලිසරණ ශබ්දය කියලා දැක්ක මෙයා මනාප ආස්වාදජනක ශබ්දත් එක්ක ඉන්න උත්සාහ කරනවා. ශබ්දත් එක්ක ඉන්න උත්සාහ කරනවා. නමුත් ඒක සම්මත සත්‍ය ඇතුලේ හොඳයි. අතර මෙයාට හොඳ වචන අහද්දි දෝමනස්සයක් එන්නේ නැහැ. යා සැහැල්ලුවෙන් ඉන්නවා. ඒකේ පොඩි සත්‍යකුත් තියෙනවා ඒ කියන්නේ. ඒ කියන්නේ ආස්වාද ජනක වචන ඇහද්දි යා කලබලයක් නැහැ. එයාගේ චිත්‍ර රූපේ පවා සංසුන්. ඒ කියන්නේ ඒක බොරුවක් නෙමෙයි එහෙනම්. එයාගේ සංසුන්කමට ඇහෙන් උපකාර. ඒක තමයි සම්මත සත්‍ය කියලා කියන්නේ. සම්මතය තුළ සත්‍යයක් තියෙනවා. කාටවත් නැහැ කියන්න බෑ. සම්මුතියින් වල සත්‍යයක් පවතිනවා. එතකොට ඇසට පිලිසරණ රූපය, රූපයට පිලිසරණ ඇස කියලා හිතන එක සම්මත සත්‍ය. ඒක තමයි සම්මතය. බුදුරජාණන් වහන්සේ වදාලා මනෝපටිසරණ නැහැ ඇසට. එතකොට සම්මත සත්‍ය ඇතුලේ වෙන දේ තමයි ගැට ගැහෙනවා හැම වෙලාවෙම හැම වෙලාවකම ජීකනේ. ඒ නිසා තමයි සම්මුතීන් වල ගැට ගැසීම තෝරන්න තමයි අර අන්තෝ ජටා බහි ජටා කියලා කියන්නේ අභ්‍යන්තර ගැටයක් පවතිනවා. එයා හිතනවා ඇසට පිලිසරණ රූපේ කියලා. බහි ජටා බාහිර ගැටයකුත් පවතින රූපේට පිලිසරණ නැහැ කියලා හිතනවා. ඕක තමයි අන්තෝ ජටා බහි ජටා කියන්නේ. කියන්නේ අභ්‍යන්තරේ වෙනම ගැට ගැහෙනවා. ඒ කියන්නේ බාහිර ආයතන යනුව වෙනම අවුල් වෙනවා. අභ්‍යන්තර ආයතන යනුව වෙනම, රූප ආයතන යනුව වෙනම අවුල් වෙනවා. චක් ආයතන යනුව වෙනම අවුල් වෙනවා. ඒකම ගැට ගැහෙනවා. එන සම්මුතිය ඇතුලේ හැම වෙලාවකම අපිට සිද්ධ වෙන්නේ ගැට ගසා ගන්න. හැම වෙලාවකම සම්මුතියන් තුල සිද්ධ වෙන්නේ ගැට ගැසීම. එනිසා මේ සම්මතය තුළ නම් ඔය පින්න තුළ වාසය කරන්න එපා. කොහොම හරි පරමාර්ථ සත්‍යයට එකතු වෙන්න ඕනේ. එතකොට පරමාර්ථ සත්‍යයට අයිති දේ මොකද්ද? ඇසට පිලිසරණ, ඉන්ද්‍රිය අත්දැකීමට පිලිසරණ. එයා රූපයේ ශබ්දයේ විදිහට පිළිගන්නේ නෑ. එයා පිලිසරණ පිළිගන්නේ මනෝපටිසරණ. නෑ, ඇසට පිලිසරණ රූපේවත්, රූපයට පිලිසරණවත් ඇස නෙමෙයි. ඇසට පිලිසරණ මොකද්ද? මනසයි කියලා පිළිගන්නවා. අන්න එතකොට ඒක පරමාර්ථ සත්‍යය. ඒ විදිහට දකින්න එක පාරමාර්ථ සත්‍ය. ඇයි? එයාට මනස පිලිසරණ කොටගෙන පවතින ඇසේ ක්‍රියාවලිය පේන්න පටන් ගන්නවා. එතකොට දැන් මෙතන හරි ලස්සන දෙයක් තියෙනවා. පංචේන්ද්‍රයන් ඔස්සේ ආරම්මන ගොඩ නැගිනවා. දැන් ආරමුණු ගොඩ නැගිනවා. දැන් ඉන්ද්‍රිය ආරමුණු ගොඩ නැගිනේ මනස පිලිසරණ කරගෙන. එතන මනස පිලිසරණ කියලා දැක්කාම පාරමාර්ථ සත්‍ය. ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද එතකොට? දෙමදසල අපි කතා කරන සම්මුති සත්‍යයි පරමාර්ථ සත්‍යයි ආර්ය සත්‍යයි තුන සත්‍ය තුනම ඕන නිවන් දකින්න කියලානේ. සත්‍ය දෙකකින් නිවන් දකින්න බෑ කියලානේ අපි මේ දවස්වල දේශනා යන්නේ එහෙම. දැන් ඒකටත් පොඩි පොඩි අදහසක් අරගෙන මෙතනින් ගියොත් සම්මත සත්‍ය කියන්නේ ඇහැට පිලිසරණ මනස, ඇහැට පිලිසරණ රූපේ, රූපයට පිලිසරණ ඇස කියලා බැලුවාම අන්තෝ ජටා බහි ජටා ගැටයක් නිර්මාණය වෙනවා. එතකොට මේ පිලිසරණ මනසයි පිලිසරණ කියලා දැකම පරමාර්ථ සත්‍යයට එකතු වෙනවා. එයා සම්මත සත්‍යය ඇතුලේ නෙමෙයි. ආර්ය සත්‍යය කියන්නේ ආර්ය සත්‍යය කියන්නේ ඇසට මනස පිලිසරණ කොට වාසය කරන්න වීම දුක්ඛ ආර්ය සත්‍යයෙන් බලනවා. එහෙනම් ඇසට මනස පිලිසරණ කොට වාසය කරන්න උනේ මේ මනසේ සකස් වීමක් තියෙන නිසානේ. તો මනස සකස් වෙලා තියෙන්නේ මොකක් ඇසුරු කරගෙනද? භව සංස්කාර ඇසුරු කරගෙනනේ මනස හැදිලා තියෙන්නේ. අම්මා හදපු එකක් නෙමෙයිනේ මනස. සිතේ එක්තරා පැතිකඩක් ගැනනේ මනස කියන්නේ කතා. චිත්ත, මනෝ, විඥාන, මන, මන ආයතන, ඔහොම කියලා ඔක්කොම කියන්නේ සිතේ ගැන කියන්නේ. අපි වෙනස්කම් තියෙනවා. දැන් මේව තේරෙන්නේ නැති සමහර පැවිද්දෝ පවා මේ ඔක්කොම එකක් වගේ නිකන් කියනවා. නෑ, වෙනස්කම් ගොඩක් තියෙනවා. චිත්ත කියලා කියනවා, මනෝ කියලා කියනවා, විඥානය කියනවා, මන ආයතන විරුකුම වෙනසක් තියෙනවා. මන ඉන්ද්‍රිය වෙනස්ම එකක්. චිත්ත කියන්නේ චින්තනාර්ථය කියන්නේ. එතකොට මේ විදියට ගත්තාම මේ වෙනස් එකක් හිත මේ හැබැයි ඔක්කොම සිතේ ක්‍රියාවලිය. නමුත් ඒ වෙනස් වශයෙන් අඳුනගන්නේ නැතුව කෙනෙකුට අවබෝධය කරා යන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් බලන්න පින්වත්නි, දැන් මනසිතට මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම පංචේන්ද්‍රයන්ගේ ආරම්මණග්‍රාහීකම මනස පිලිසරණ කොට පවතින්නේය කියලා යම් කෙනෙක් දකිනවා නම් ඒ දැක්මට කියන්නේ මොකද්ද? ඒ දැක්මට කියන්නේ පින්වත්නි පරමාර්ථ සත්‍ය දැක්ම. ආර්ය සත්‍ය කියන්නේ මම ওই පරමාර්ථය දැකීමෙන් කෙනෙක් නිවනටපත් වෙන්නේ නැහැ. ආරිය සත්‍ය කියලා කියන්නේ ඇසට පිලිසරණ මනසවත්, මනසට පිලිසරණ ඇසවත් නොවේ. ඇසට පිලිසරණ මනසයි මේ ඇසට පිලිසරණ මනස පිලිසරණ කොට වසන්ත වෙච්ච එක දුක්ඛාරිය සත්‍යයි. ඇයි? මනායතන අනුව සිත පැවැත්මෙන් මොකද්ද වෙන්නේ? ස්කන්ධයන්ගේ හට ගැනීමක් සිද්ධ වෙනවා. මනායතන අනුසිත පැවැත්වීමේ මොකද වෙන්නේ? ස්කන්ධයන්ගේ ස්කන්ධ හටගන්නේ මොකක් නිසාද? මනායතන ක්‍රියාවලියක දෙන ඒක කියන්නේ මානසිකාර ප්‍රත්‍යයෙන් හටගන්නවා කියලා. මනා ඒ කියන්නේ මනසේ කෘත්‍ය මොකද්ද? මානසිකාරය කරන එක. මනසේ කෘත්‍යය තමයි මානසිකාරය කරන එක. මානසිකාරය වීම කියන එක මනසේ කෘත්‍යයට අදාළයි. ඒකයි මන මානසිකාර ඔක්කොම ළඟින් යන වචන වෙලා තියෙන්නේ. එතකොට මනස පිළිසරණකොට මනස පිළිසරණකොට එතනින් දිගුවක් විදියට සිද්ධ වෙන්නේ මොනවද? ස්කන්ධයන්ගේ හට ගැනීමක් සිද්ධ වෙනවා. ස්කන්ධයන්ගේ හට ගැනීමක් සිද්ධ වෙනවා. ඒක නිසා තමයි ධම්මානුපස්සනාවේදී අපි කියන්නේ මානසිකාරයේ ප්‍රත්‍ය කරගෙන තමයි ඔකෝම ස්කන්ධ ටික හටගන්නේ. ධම්මානුපස්සනාවේ කියනවනේ සතර සතිපට්ඨානේ. ඒ වගේම තවත් එකක් තියෙනවා. දැන් මනස පිළිසරණ කරගෙන පවතිනකොට මන ආයතන අනුසි, ඒ කියන්නේ මේ මන මානසිකාරය අනුසිත පවතිනකොට මානසිකාර ප්‍රත්‍යයෙන් ස්කන්ධ හට ගන්නවා. ස්කන්ධ කොට මනස, ඒකනේ මේ නාම ධර්ම හටගන්න මූලික தත්ත්ව විදියට පෙන්වන්නේ මොකද්ද? මානසිකාරයනේ. ඒකනේ අර නාම ධර්ම ගැන කියද්දී කියන කොම වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර උඩින්ම තියෙන මානසිකාර. මානසිකාර එතන මානසිකාර නැත්නම් වේදනා නැහැ, සංඥා නැහැ, චේතනා නැහැ, පස්ස මොකක්වත් නැහැ. මානසිකාරය. එතකොට දැන් මනස පිළිසරණ කරගෙන පවතිනවා යයි කියලා දකින්න එක මොකද්ද? දකින්න එක තමයි පරමාර්ථ සත්‍ය. ආර්ය සත්‍ය කියන්නේ මේ මනස පිළිසරණ කොට ඇස පවතින කමම දුක්ඛාරිය සත්‍යෙන් බලනවා. ඇයි ඒ දුක්ඛාරිය සත්‍යයක් වෙන්නේ? දුකක් වෙන්නේ මොකද්ද? ඒ මන ආයතන අනුව සිත පැවැත්වීමෙන් මානසිකාර ප්‍රත්‍යයෙන් හටගන්නවා ස්කන්ධ. අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා ස්කන්ධ හටගෙන නිකම්ම නිරුද්ධ වෙන්නේ නැහැ. ස්කන්ධ හටගෙන හටගෙන නිකම්ම නිරුද්ධ වෙන්නේ නැහැ. ස්කන්ධ උපාදානේ වෙනවා. ස්කන්ධ උපාදානේ වුණොත් මොකද්ද වෙන්නේ? ස්කන්ධ උපාදානේ වුණොත් දුක්ඛා දුක නිර්මාණය වෙනවා. ඇයි? පංච උපාදානස්කන්ධා දුක්ඛා. එහෙමයි තෝරන්නේ. එතකොට දැන් මේක හොඳට ඔළුවට දාගන්න. මේ මාතෘකාව ගැන මම කියන්නේ පංච උපාදාන ස්කන්ධය උපාද ස්කන්ධ උපාදානී වෙන්නේ මොකක් නිසාද? තමන්ගේ ඇතුළාන්තයේ තුල අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. අවිද්‍යාව නැත්තම් ස්කන්ධ හට ගන්නවා. හැබැයි ස්කන්ධ විඥාන ඨිතියක් වෙන්නේ නැහැ. ස්කන්ධ විඥාන ඨිතියක් වෙන්නේ නැහැ. බුද්ධ ශාසනය චත්තාරෝ විඥාන ඨිතියෝ මහණෙනි හතර ආකාරයක විඥාන ඨಿತಿ පවතින. කොහොමද? රූප උපයංවා ආවුසෝ විඥානං තිට්ඨමානං තිට්ඨති. රූපාරම්මණං රූපපතිට්ඨං නන්දූප සේවණං බුද්ධින් විරුල්ලින් වේපුල්ලං ආපජ්ජය. විඥාන ඨිතියෝ විඥානේ පිහිටන්න පුළුවන් තැන. විඥාන ඨಿತಿ විදියට මේ භවයේ අටක් පෙන්නනවා. ඒක අපි විට කලින් දේශනාවල කතා කරලා තියෙනවා. නානත්ත කාය නානත්ත සංඤේ, ඒකත් කාය නානත්ත සංඤේ, නානත්ත කාය ඒකත් සංඤේ, ඒකත් කාය ඒකත් සංඤේ කියලා. ඊට පස්සේ ඔය විඥාන ඡායතනේ, ආකින්චඤ්ඤායතනේ, ඔය විදිහට අපි කතා කරලා තියෙනවා. නේව සංඥාන සංඤායතනේ, ඔය විදිහට විඥාන මේ විඥාන ඨಿತಿ ගැන පැහැදිලි කරනවා. එතකොට හැබැයි නේව සංඥාන සංඤායතනේ විඥාන ඨිතියක් ඉදිරිය ගන්නෙ නැහැ. ඒකට ගන්න ඇත්තේ මේ සංඥාව ප්‍රකට නැහැ එතන. ඒකයි මේ අසඤ්ඤී තලයයි. ඒක ගන්නේ නැහැ. විඥාන පිහිටන තනක්ද ප්‍රකට නැහැ. එතකොට අපිට එක දෙයක් පේනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ තියෙනවා විඥාන ඨಿತಿ හතරක්. කියන්නේ විඥානේ පිහින් මේ මොහොතේ පිහිටා පිහිටමින් තිට්ඨති. පිහිටමින් භව කර්ම රැස්වීමට උරුදිය වේපුල්ල භව මහත්ගත භාවය භවයට අදාළ අවකාශය හැදෙන්න විඥානට රූපය රූපය වේදනාව සංඥාව සංකාර ඒවා තමයි විඥානට ඨಿತಿ හතර. එතකොට විඥානට ඨಿತಿ කියන්නේ විඥානේ පිහිටන තැන කියන එක. එතකොට විඥානට ඨಿತಿයක් වෙන්නේ කොහොමද? විඥානට ඨಿತಿයක් වෙන්නේ තමන් තුළ වේදනාව උපදිනකොට. වේදනාව උපදින්නේ මොකක් නිසාද? දැන් මේ කියන දේශනාවට අනුව ගත්තොත් වේදනාව උපදින්නේ මේ ඉන්ද්‍රිය අත්දැකීමෙන්. දැන් අපි මෙච්චරලා කියපු එක බලන්න. ඉන්ද්‍රිය අත්දැකීම තියෙනවා. ඉන්ද්‍රිය අත්දැකීමට ඉන්ද්‍රිය අත්දැකින අරමුණු ටික පිළිසරණයි කියලා තමයි මේ පෘථග්ජනේ හිතන්නේ හැම වෙලාවෙම. ඒ නිසා තමයි පෘථග්ජනේකට එළියේ වැඩ ගොඩාක් තියෙන්නේ. එළියේ වැඩ හරියට තියෙන එකනේ. එයා හිතන්නේ ඇසට පිළිසරණ රූපේ, රූපයට පිළිසරණ ඇස කියලා. ඒ නිසා හැම වෙලාවෙම කියනවා මගේ දරුවන්ට රැකවරණේ මම, මගට රැකවරණේ දරුවා කියලා හැම වෙලාවෙම හිතන්නේ අම්මලා තාත්තලා. එතකොට ඒක නෙමෙයි ඇත්තට. මේක එහෙම හිතන එකම බුදුරජාණන් වහන්සේ සුරක්ෂිත දෙයක් ඉදිරි පෙන්වන්නේ නැහැ අපිට. ඇයි පෙන්වන්නේ නැත්තේ? ඒක අවබෝධ කරගන්න නැත්නම් ඉතින් ඒ නැලවිලි හුරතල් කිරීම ඒවා විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අනික ඒක අනික ඕන හොඳට බලන්න, එහෙම වටිනාකමක් නැහැ කියලා කිව්වත් මිනිසුන්ගේ වටිනාකම රැඳෙන එක නවතින්නේ නැත්තේ ඇයි? අර විදහාමතු විදර්ශන නැතිකම. සමතු විපස්සනා වශයෙන් වඩන්නේ නැතිකම, භාවනා ඕනේ නැහැ කියනවා. ඒ වුණාට සමත විපස්සනා වශයෙන් වඩන්නේ නැතුණා වටිනාකම නැහැ කියලා දැක්කත් වටිනාකම රැඳෙන එක නවතින්නේ නැහැ. දන්නවා. එයා දන්නවා මේ අනේ මේ ඇත්තටම ඇසට පිළිසරණ මනස මේ රූපේ නෙමේ, රූපේට පිළිසරණ ඇස මේ ඇස නෙමේ, සැබෑවටම බුද්ධ වචනේ අනුව නම් මනස පිළිසරණයි කියලා දන්නවා. නමුත් එළියට ගියත් ආය ආය පිළිසරණ කරගන්නේ මොකද්ද? රූපේමයි. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ආර බුදුරජාණන්සෝ අදාළ පාරේ නැතිකම. ඒ පාරේ ඉඳ බැරි වෙච්ච කම. ඒකෙන් එයාට වෙච්ච හානිය පොඩි එකක් නෙමේ, ලොකු හානියකට එයාට පත් වෙලායි තියෙන්නේ. එතකොට පින්වත්නි හොඳට ඔළුවට ගන්න, මෙහෙනම් මේ ධර්මයේ පැටලෙන වැරදුණු වැරදුනොත් වැරදුනාමයි. එතනින් පස්සේ හදා ගන්න බෑ. හදන්නම් කිව්වත් බෑ. හරි අමාරු වෙන්නේ. අපි හදා ගන්න හැදුවට බෑ ඒක කරන්න. මේ තමහර දෘෂ්ටි වලට හසු වීම කියන්නේ හරි අමාරු දෙයක් ගැලවෙන්නේ. ඒ නිසා ඒවා එළියෙන් ආයේ නිවැරදි කරන්න කෙනෙකුත් නැහැ. නිවැරදි කරලා වැඩක් නැහැ නේ. මොකද එයාගේ මනස තුල තිය තත්ත්වය අයින් කරගන්න ලෑස්ති නැහැ. එතකොට ඇසට පිළිසරණ මනස නොවේ, මනසට පිළිසරණ ඇස නොවේ කියලා, ඇසට පිළිසරණ මනසයි මනසට පිළිසරණ ඇසයි කියලා බලන එක මොකද්ද? සම්මත සත්‍ය. සම්මුතිය ඇතුළේ ඒක වරදක් නැහැ. ඇත්තකුත් තියෙනවා. ඇයි? ඉතින් දරුවව දැක්කහම සතුටුයි. දරුවත් එක්ක කතා කරාම සතුටුයි. දරුවව ඉම්බාම සතුටුයි. දරුවව අතට අරන් නැලෙව්වාම සතුටුයි. දෘෂ්ටි දැකීමෙන් පවා පුදුම වාසාවදයකටපත් වෙනවා. හරිනේ ඉතින්. අර ඇතුළෙත් නිවීමක් එනවා. බලන්න සම්මතය ඇතුළේ හරි ඒ කතාව. නමුත් ඒක ඇතුළේ ආය ආයේ භව සංස්කාර හැදෙනවා කියලා අපිට බුදුරජාණන් වහන්සේ නොවදාලා නම් ඒක ආයේ කියන්න කෙනෙක් නැහැ අපිට. ඊට පස්සේ දැන් අපේ ක්‍රමය මොකද්ද? ඇසට පිළිසරණ මනසයි කියලා බලන එක. අන්නේ පරමාර්ථ සත්‍යයි. ඇසට පිළිසරණ මනසයි කියලා අර උන්නාබ සූත්‍රයේ වදාළ විදිහට බලන්න ගියාම මොකද්ද? පරමාර්ථ සත්‍යයි. ඇයි ඇසට පිළිසරණ මනස වෙන්නේ? මිනෙහි කිරීමෙන් තමයි. මිනෙහි කිරීමෙන් තමයි. ඇසේ ක්‍රියාවලිය තුළ අර ඇස සම්බන්ධ චිත්තචෛතසික ධර්මාදී ඔක්කොම හටගන්නේ මෙනෙහි කිරීමෙන්. ඇස පැත්තේ මෙනෙහි කිරීම තියෙන්න ඕන. මනසයි පිළිසරණ. ඒ මානසික මනසේ කෘත්‍යය තමයි මානසිකාරය. මානසිකාරය මානසිකාරය මේක දැනගන්නවා. ඒක පරමාර්ථ සත්‍ය ආර්ය සත්‍ය කියන්නේ. මේ මානසිකාර ප්‍රත්‍ය කරගෙන ඒ මොහොතේ ආය ඇසට රූපේ පේන මට්ටමේ හටගන්නේ මොනවද? ස්කන්ධ හටගන්නේ. එතකොට ඒ ස්කන්ධ හටගෙන නිරුද්ධ වී යනවා නම් කිසි ප්‍රශ්නිකුත් නැහැ. ස්කන්ධ හටගෙන හටගෙන නිරුද්ධ වෙලා යනවා නම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ස්කන්ධ හට ගන්නකොට ඒ ස්කන්ධ උපාදානය වෙනවා අපිට. නිකම්ම උපාදානය වෙනවා. තදු ඒකනේ කියන්නේ නන්දි සමුදයා තදූපදානං. නන්දිය කොතනද? ඒක එතනම උපාදානය වෙලා ඉවරයි. ආයි පස්සේ උපාදානය වෙන්නේ නැහැ. නන්දිය කොතන හරි තියෙනවනම් නන්දි සමුදයා තදූපදාන. නන්දිය කොතනද? එතන උපාදාන. දැන් මෙතන තියෙන ප්‍රශ්නයක් මොකද්ද? දැන් ඔය පින්නතුල හොඳට කල්පනා කරගන්න. දැන් ස්කන්ධ මානසිකාර ප්‍රත්‍යින් ස්කන්ධ හටගත්ත තමයි. හැබැයි හටගත් ස්කන්ධ නිකම්ම නිරුද්ධ වුණා නෙමෙයි. උපාදානයේ වෙලයි නිරුද්ධ වෙන්නේ. එතකොට මේ උපාදානයේ වෙන්නේ මොකක් නිසාද? අපේ ඇතුලේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. දැන් කාටවත් පේන්නේ නැති ප්‍රශ්නයක් තමයි බුදුරජාණන්සේගේ ශ්‍රාවකයාට පේන්නේ. දැන් තියෙන ප්‍රශ්නේ ඇසෙත් නෙමෙයි, රූපෙත් නෙමෙයි, මනසෙත් නෙමෙයි, ස්කන්ධයන්ගෙත් නෙමෙයි, ස්කන්ධ උපාදානෙත් නෙමෙයි. ප්‍රශ්නේ වෙන තැනක තියෙන්නේ. කොතනද? අවිද්‍යාවේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි? අවිද්‍යාව ක්‍රියාත්මක වෙනකන් ස්කන්ධ හටගෙන නිකම්ම නිරුද්ධ වී යන්නේ නැහැ. මේ හටගෙන බිඳී යන ස්කන්ධ තාව සිතකින් යා මොකද කරන්නේ? උපාදානය කරගන්න. එහෙම උපාදානය වෙන්නේ මොකක් නිසාද? ආවිද්‍යාව ක්‍රියාත්මක. එහෙනම් දුකේ නිරෝධය කියන්නේ ආවිද්‍යාවේ නිරෝධයයි. අපට තියෙන්නේ ඇසේවත් රූපේවත් මානසිකාරයේවත් ස්කන්ධයන්ගේවත් ප්‍රශ්නයක් නෙමෙයි, අප නිරුද්ධ කළ යුත්තේ අවිද්‍යාවයි. අවිද්‍යාව නිරුද්ධ කිරීම පිණිස තියෙන එකම පාර සම්මාදිට්ඨිය උපදවා ගන්න එකයි. ඇයි දුක්ඛේ අඥානං කියන එක අවිද්‍යාව නම් දුක්ඛේ ඥානං කියන්නේ සම්මාදිට්ඨියට. ඒ සම්මාදිට්ඨිය පහළ වීමෙන් එයාට මොකද්ද වෙන්නේ? සම්මාදිට්ඨිය පහළ වීමෙන් දුක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. දුක නිරුද්ධ වීම කියන්නේ අවිද්‍යාවෙන් නිරුද්ධය. ඇයි අවිද්‍යාව කියලා තෝරන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක නිරෝධය ඥානං, දුක නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චතාවුසෝ අවිජ්ජා කියලයි අවිද්‍යාව තෝරන්නේ. එතකොට සම්මාදිට්ඨිය පහළ අන්න ඔතනදී තමයි ඔය හරියේදී තමයි ඍජු අර භාවනාවෙන් උපකාර සම්මා සතියෙන්ද සම්මා සමාධියෙන්ද සම්මා වායාමයෙන්ද උදව්ව ගන්න ඕනේ. ඔය තුنين උදව්ව නැත්තම් ඒක නිකම්ම නිකම් බණ ටිකක් විතරයි. අර කවදාවත් මේ කාලේ නම් දුක නිමා වෙන්නේ. ඉතින් දුක නිමා වෙන්නේ නැති පාරක ඉන්න එක කිසි තේරුමක් නැහැනේ. දුක නිමා වෙන්නේ නැති පාරක ඉන්න එක කිසිම තේරුමක් නැහැ පින්වත්නි. ඒක ආයේ තේරුමක් ඇති වැඩක් නෙමෙයි. කිසිම තේරුමක් නැහැ මේ වැඩේ. ඒ නිසා ඔය පින්තුරලා හොඳට තේරුම් ගන්න මෙන්න මේ විදියට යම් කෙනෙක් දකින්න මොකද්ද? මේ මානසිකාර ප්‍රත්‍ය කරගෙන හට ගන්නා උස්කන්ධ තියෙනවා. ඒ ස්කන්ධ උපාදාන වෙනවා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. අවිද්‍යාවයි අරුබුදය කියලා අවිද්‍යාව නිරුද්ධ කළ යුතු බව පේනවා. නිරෝධාරිය සත්‍ය විදිහට අවිද්‍යාව පේනවා. උපාදානීය දුකේ සමුදය විදිහට පේනවා. දුක විදිහට ස්කන්ධ ටික පේනවා. අවිද්‍යාව නිරෝධයේ පිණිස සම්මාදිට්ඨිය පේනවා. ඔන්න ඔය ටික පේනකොට ඒකට කියනවා ආර්ය සත්‍ය කියලා. දැන් බලන්නකෝ සම්මුති සත්‍යයක් තියෙනවා, මේ පරමාර්ථ සත්‍යයක් තියෙනවා, ආර්ය සත්‍ය. ඔන්න ඔය විදියට දැක්කාම තමයි කෙනෙක්ගේ ජීවිතේ දුක ඉවර වෙන්නේ. ඔය විදියට නොදකින කෙනෙක්ගේ ජීවිතේ කවදාවත් දුක ඉවර වෙන්නේ නැහැ. එතකොට දැන් මෙතන තියෙනවා මෙන්න මේ විදියටයි ඔය පින්නතුන්ලා දකින්න ඕන, තේරුම් ගන්න ඕන. දැන් මේ මාතෘකාවේ දිනවා ඉන්ද්‍රිය අධ්‍යක්ෂ මොස්සේ ආරම්මණයන් ගොඩ නැගෙනකොට ඒ මොහොතේදී. ඒ මොහොත කියන්නේ මේ ක්ෂණය, ක්ෂණය ක්ෂණ සම්පත්තිය අපි කියන්නේ. ඒ මොහොතට එකතු වෙන්න පුළුවන් හැකියාව. මිනිසුන්ගේ ක්ෂණ කන දුර්ලභ කන සම්පත්තිය කිව්වම ක්ෂණ සම්පත්තිය කියන්නේ මොකද්ද කියලාත් ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ. ක්ෂණය කියන්නේ මේ මොහොතට එකතු වෙන්න පුළුවන් මට්ටමේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වල යථා පරිදි ක්‍රියාත්මක වීම. ඒකනේ ස්පේන්න ඕන, කන් ඇහෙන්න ඕන කිය කිමොයි කියන්නේ. ක්ෂණ සම්පත්තිය කියන්නේ බුද්ධෝත්පාදේ පහළ වෙනකොට මානුෂ්‍ය ලෝකෙ ඉපදෙනකොට ස්පේන් නැත්තම් වැඩක් නැහැනි බලන්නු. ඒවත් අපිට තියෙනවනි කියලා ওই ක්ෂණ සම්පත්තිය තෝරද්දී කියන්නේ, ඒ කියන්නේ මේ මොහොතේදී ඉන්ද්‍රියන් යථා පරිදි ක්‍රියාත්මක වෙනක. මොකද අවබෝධය මේ මොහොතටයි අදාළ. ඒක ලබන මාසෙට අදාළ එකක් නෙමෙයි. ඒක මෛත්‍රී බුද්ධ ශාසනයට අදාළ එකක් නෙමෙයි. අවබෝධය මේ මොහොතේ තකනෙක් අවබෝධයටපත් වෙන වර්තමානයේ තුල. එතකොට මේ ඉන්ද්‍රිය අධ්‍යක්ෂ මුණ ගැහෙනකොට මේ මොහොතේදී සමුදේවන චිත්තචෛතසික ටිකක් තියෙනවා. හටක සමුදේවන චිත්තචෛතසික ටිකක් තියෙනවා. එතකොට සමුදේවන චිත්තචෛතසික පරම්පරාවක් තියෙනවා. එකක් දෙකක් නෙමෙයි, චිත්තචෛතසික පරපුරක් තියෙනවා. ඒ පරම්පරාව හටගෙන එතන මෙතනම බිඳිල යනවා. බාහිර ප්‍රත්‍යයන්ගේ පහර කණ්ඩවත් වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා රූපේ නම් බාහිර ප්‍රත්‍යයන්ගේ පහර කනවා. රූපේ ස්වභාවය තමයි හැම වෙලාවකම බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර කෑම නිසා අට්ටි යති පිලී යති පෙලෙන්ඩ ගන්න මේ රූපය. ඒකනේ සෙමෙහෙම කිපෙන්නේ, වාතෙහෙම කිපෙන්නේ. ඒකනේ පිත කිපෙනවා, නිකන් දූවිල්ලක් ගියත් හැම ඇවිස්සෙනවා. ඇයි බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර කෑමක් කියලා එකක් රූපයට පණවන්න පුළුවන්? බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර කනවා කියලා එකක් මේ රූපයට පණවා ගන්න පුළුවන්. හැබැයි මේ චිත්තචෛතසික ධර්ම වලට ඒක පණව ගන්න බෑ. ඇයි පණව ගන්න බැරි? බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර කෑමට වෙලාවක් නැහැ. එච්චර වේගෙන් බිඳෙනවා. බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර නොකාම බිඳිල යනවා. එතකොට බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර නොකාම බිඳී යන චිත්තචෛතසික පරම්පරාව අපිට කිසිම අවදිකමක් නැහැ. ඒ වේගෙන් වේගෙන් බිඳෙමින් බිඳෙමින් නැවත නැවත හට ගන්නාකම ඇතුළේ අපි හිතනවා, අපි කල්පනා කරනවා, මගේ චින්තනාර්ථය අවිච්ඡින්නව අකණ්ඩව පවතින එකක් කියලා. එතකොට මේ අවිච්ඡින්නව අකණ්ඩව පවතින එකක් කියලා දකිනකොට මොකද වෙන්නේ? මේ ඒ කියන්නේ බාහිර දැන් බලන්න අපි දැන් දානවා රූපයේ බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර කෑමක් තියෙනවා. ඒ නිසා පිළී යති පෙළෙනවා මේ රූපය. රූපේ පෙළෙනවා හැම වෙලාවෙම. නමුත් චිත්තචෛතසික ධර්මවල පෙළීමක් නැහැ. හැයි පෙළීමක් නැති බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර කන්න වෙලාවක් නැහැ. එච්චර වේ හටගත්ත එතනම බිඳෙනවා. නාම ධර්ම වලට බාහිර චිත්තචෛතසික ධර්ම වලට බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර කණ්ඩ වෙලාවක් නැහැ එතනම බිඳිලා යනවා. එතකොට බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර කෑමකට ඉඩක් නැතුව මේ තමා තුල හට ගන්නා වූ චිත්තචෛතසික ධර්ම එතනම බිඳිලා යනවා නම් ඒ බිඳිලා යනකම බිඳෙන එක අපිට ඒක ගෝචර නැති නිසාම මෙහෙම එකක් වෙනවා කියලා දන්නේ නැතිකම නිසාම අපේ චින්තනාර්ථය තුළ අවිච්චින්න පැවැත්මක් එක දිගට හිතන කමක් අපි තුළ තියෙනවා කියලා අපි පිළිගන්නවා. එතකොට මේ බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර කෑමට ඉඩක් නැතුවම මේ තමා තුළ හටගන්නා වූ චිත්තචෛතසික ධර්ම හටගෙන ක්‍රමානුකූලව බිඳි බිඳි යනවා නම් හටගෙන ක්‍රමානුකූලව බිඳි යනවා නම් හටගත්ත තැනම ක්‍රමානුකූලව බිඳි යනවා නම් මේ හටගත්ත තැන ක්‍රමානුකූලව බිඳි යනවා කියලා දන්නේත් නැත්තම් ඒක දකින්නෙත් ඒක දකින්න ප්‍රඥාවෙන් විතරයි. ඒක අපි මේ ඇහි අර අත්දැකීමක් නෙමෙයි. මේ කණේ අත්දැකීමක් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන් භාවනාමය අත්දැකීමක්. ඒක භාවනාමය අත්දැකීමක් නතුව ඒක කරන්න බෑ. එතකොට පින්නත් හොඳට ඔළුවට ගන්න මේ විදියට මේ බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර නොකාම මේ චිත්තචෛතසික පරම්පරාව හැම වෙලාවකම බිඳි නැවත අලුතෙන් හට ගන්නවා නම් මේ ශනේෂණේ ආය හට ගන්නවා නම් හටගත්ත තැන ආය බිඳි යනවා නම් මේ හටගෙන බිඳි යනකම දකින්න බැරි වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ චිත්තචෛතසික ධර්ම පිළිබඳ අවිච්චින්නව පවතින බවට ඒ චිත්තචෛතසික ධර්මයන්ගේ අකණ්ඩ පැවැත්මක් ඇති බවට අපි තුල සම්මුතියකට එනන්නේ එතනත් සම්මත සත්‍යයක් නිර්මාණය වෙනවා. එහෙනම් මේ සම්මතයේ පරමාර්ථය ආර්ය සත්‍ය ඔස්සේ බලපු එක දෙවනි පෙළේ ආය ඇතුලෙන් බලාගෙන යන්නත් ඕන. අන්න ඒකයි මම මේ කියන්න උත්සාහ කරන්න යන්නේ. එතකොට සම්මුති සත්‍යද පරමාර්ථ සත්‍යද ආර්ය සත්‍යද අපි දැන් මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම අරමුණ මුණ ගැහෙන මට්ටමේදී කතා කළා. ඒ දෙකනේ අපි ධර්මයේ නිතරම දේශනාවලදී කියනවා පින්වත්නි විදර්ශනා කරන්න විදර්ශනා කළ සිත ඊළඟට විදර්ශනා කරන්න කියලා. ඒකෙන් තමයි කෙනෙක්ගේ සිත නිවන්නටපත් වෙන්නේ. එයා විදර්ශනා කරනකොට එයාට ශුන්්‍යතාවයේ දැర్శණි වෙනවා. එයා සරුව ශුන්්‍යතාවයේ පිණිස විදර්ශනා කළ සිත ඊළඟට විදර්ශනාවට ගන්න ඕන. දැන් ඒක තමයි මම දැන් මේ කියන්නේ. දැන් යාට මේ දැන් අර ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ඔස්සේ ගොඩනගෙන ආරම්මනග්‍රාහීකම ඇතුලේ මොහතක් පාසා සමුදේවන චිත්තචෛතසික පරම්පරාවක් තියෙනවා. ඒ චිත්තචෛතසික පරම්පරාව අතිශය සියුම්. ඒ නිසා බාහිර ප්‍රත්‍යංග පාර නොකෑම පාරකණ්ඩ වෙලාවක් නැහැ එතනම බිඳෙනවා. වෙලාවක් නැහැ ඇත්තට. බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර කණ්ඩ වෙලාවක් නැහැ. එතකොට ඒ චිත්තචෛතසික පරම්පරාව හටගෙන වහ වහා බිඳි යනවා නම් ඒ හටගෙන වහ වහා බිඳි යන කමක් නම් ඒ චිත්තචෛතසික පරම්පරාවේ තියෙන්නේ ඒ හටගෙන බිඳි යන වහ වහා බිඳි යන චිත්තචෛතසික පරම්පරාව කෙරෙහි. එහෙම මේ පින්නතුල මෙතන කිව්වට මේ මැදහත් වෙලා ක්‍රමානුකූල ශූන්‍යතාවේ සාක්ෂාත් කරගන්නකොට ඕක කරන්න බැරි මෙන්න මෙතනත් සම්මුතියකට අහුවෙලා යනවා. ඇයි අර මේක වේගයෙන්ම විඳෙන නිසා එයාට හිතෙනවා සමාට සද්ධාව මුල් කරගෙන වෙන්න පුළුවන් ධම්මවිජේ බෝධිසංඝේ මුල් කරගෙන ඒ විදිහට දිගට හිතනකොට අනේ මං කොච්චර බෞද්ධයෙක් වගේද හිතන්නේ කියලා එයාට හිතෙනවා. නමුත් පින්වත්නි අවබෝධයට පත් වෙන්නේ හට ගන්නා වූ චිත්තචෛතසික පරම්පරාව ගැන එයා දැන් ආයේ දෙවනි පෙළ මැදහත් වීමට නම් එකපාර මැදහත් වෙන්න බෑ. ඒ චිත්තචෛතසික ධර්ම හටගෙන බිඳිලා යනවා. නමුත් අපිට ඒකත්වයක් විදියට පේනවා. ඒ චිත්තචෛතසික ධර්ම ටික හටගෙන බිඳි යනකම දකින්න බැරුව එයා එතනත් සම්මුතියකට අහු වෙනවා. ඒ චිත්තචෛතසික ධර්ම ටික හටගෙන බිඳිලා යනවා කියලා දකින්න බැරුව එතනත් සම්මුතියකට අහු වෙනවා. මම දැන් මේ විදියට හිතනවා. මම හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට. මං දැන් හිතන විදිහ කොච්චර හොඳද බලන්න මං ඒ කාලේට වඩා කීයක් තියා ඉන්නේ සම්මුතිය ඇතුලේ තමයි. සමහර අය කියනවනේ මම දැන් ඉන්නේ භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට, ඒ කාලේ බලන්න අපේ අපි කරපුවා, දැන් බලන්නකෝ මම මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙක් විදිහට කරනවා, මං අහවල් ආයතනයට යනවා, අහවල් සංස්ථාවට යනවා, අහවල් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා, අනේ ඉතින් දෙවි කෙනෙක් වගේ ස්වාමීන් වහන්සේ අපිට උදව් කළා, උපකාර කළා, මේ විදිහට උදව් කළා, හිතන්න උදව් කළේ ඒ ස්වාමීන් වහන්සේ තමයි, අර ස්වාමීන් වහන්සේ තමයි, මේ ස්වාමීන් වහන්සේ තමයි කිය කියා අපි මොකද කරන්නේ? ආයේ තිර වෙලා ඉන්නේ සම්මුතිය ඇතුළෙම තමයි. හැබැයි ප්‍රසස්තයි ආර කලින්ට වඩා ඉන්ද්‍රිය ධර්මවල යම් නැගී සිටීමක් තියෙනවා. හොඳයි. හැබැයි අර චිත්තචෛතසික ධර්ම කෙරේ දැන් මේ පිනතුම්ම කියනෝනේ මැදිහත් වෙලා ක්‍රමානුකූලව ශුන්්‍යතාවය අත්දකින්න කොහොමද කියලානේ. ශුන්්‍යතාවය එහෙම අත්දකින්න බෑ. මෙතන මැදහත් වීම කියන්නේ උපේක්ඛා බොජ්ජංගය, ශුන්්‍යතාවය කියන්නේ නිවන. දැන් මෙතන කියනෝනේ මැදහත් වීම කියලා, මැදහත් වීම කියන්නේ උපේක්ඛා බොජ්ජංගය. ශුන්්‍යතාවය කියලා කියන්නේ උපේක්ඛා බොජ්ජංගයට පත් වෙලා කෙනෙක් නිවනට පත් වීම. ශුන්‍යතාවේ දර්ශන වෙනවා කියන්නේ නිවනට පත්වීම කියන එකට. මැදහත් වීම කියලා කියන්නේ උපේක්ඛා බොජ්ජංගයට. දැන් ඒක මේ එකපාරම උපේක්ඛා බොජ්ජංගයට පත්වලා නිවනට පත් වෙන්නේ නැහැ. මේ චිත්තචෛතසික ධර්ම ටික අටගෙන බිඳිලා ගියාට නමුත් අපිට හැම වෙලාවකම හිතෙනවා එක දිගට හිතෙනවා කියලා. මේ වෙලාව වෙනක් බලන්නු. අපි හිතනවා බණ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා එක දිගට අපි මේ බණේම හිටියා කියලා. පොඩ පොඩ හිත විසිරෙන්න පුළුවන්. නමුත් ඒ විසිරෙන තැන් වල හෙට මෙහෙට ගියාට මම නම් බණමයි අහගෙන හිටියේ, එක දිගට මට බණමයි ඔලුවට ආවේ කියලා. නමුත් අපිට ඒක පේන්නේ නැහැ. ඒක එච්චර වේගෙන් වේගෙන් බිඳෙන නිසා එක දිගටම ඔයාලා හිතාන ඉන්නවා ඔගොල්ලොත් බණ අහනවා කියලා. මමත් හිතාන ඉන්නවා මම බණ කියනවා කියලා. ඔයාලත් හිතනවා බලන්න මේ ස්වාමීන් වහන්සේ එකම චිතකින් බණ ටික කියනවා කියලා. ඇයි දැන් පෙරපසු මේ ගැළපීමකුත් අපි කියනවනේ ගලපල නෑ පින්නත්නි. මේ හැම වෙලාවකම මා තුල හට ගන්නා වූ චිත්තචෛතසික ධර්ම ටික බිඳී යාමෙන් අලුතෙන් අලුතෙන් හට ගන්නා වූ චිත්තචෛතසික ධර්ම නිසා තමයි අලුත් අලුත් වචන උපදින්නේ. නැත්තම් අලුත් වචන එන්න විදිහක් නෑ. අලුත් වචන එනකොට ඒකට අදාළ චිත්තචෛතසික පරම්පරාව තියෙනවා. ඒක බිඳී යාමෙන්මයි ආය අලුත් වචන එන්නේ. ඒ අලුතෙන් හට ගන්නා වූ චිත්තචෛතසික ධර්ම ඔස්සේ ගොඩ නැගෙන මාතුල ගොඩනැගෙන විතර්ක විචාර තමයි මං වචන බවට හරවලා එළියට දාන්නේ. වේගෙන් වේගෙන් සිද්ධ වෙන නාම සංස්කාරමය ක්‍රියාවලියක් මාතුල පවතිනවා. දැන් බණ හැම වෙලාවකම ඕක වෙනවා. හැම වෙලාවකම ඕක වේගෙන් වේගෙන් සිද්ධ වෙමින් පවතින. ඉතින් එහෙම හැම වෙලාවකම සිද්ධ වෙන නිසා තමයි මේ අලුත් අලුත් වචන එන්නේ. අලුත් අලුත් විදියට අපි කතා කරන්නේ. අලුත් අලුත් ඒවා කියන්නේ එකම වචනේ අපි කිය කී ඉන්නේ නැහැ නේ බණ ඇතුලේ. ඒවට අදාළ මේ ඉරියව් පවා මේ අත හොසවනකොට හොසවන්න ඕන සිතක් පහළ වෙනවා. බලන්න දේශනාව කරන අතර මේ මම මේ දේශනා විතර්ක කරන ගම මේ අත පාත් කරනවා, අය අත හොසවනවා. ඒවට අදාළ සිතක් තියෙන්න ඕන. නැත්තම් කරන්න බෑනේ. සිතෙන් චිත්ත කිරිය වායෝ ධාතුව නිපදවන්න ඕන. මේ අත හොසවන්න බෑනේ නැත්තම්. ධාතු විභංග ධාතු මනසිකාර භාවනාව ගැන කියද්දී අපි ඔබ කියලා තියෙනවනේ ඔසවන්න ඕන කියලා සිතක් තියෙන්න ඕනේ. ඒත් එක්කම සිතෙන් චිත්ත කිරිය වායෝ ධාතුවක් නිපදවන්න ඕනේ. එතකොට දැන් බලන්න, එතකොට මම මේ අත්හරසුරවනවා, කතා කරනවා, ඔබවල් දිහා බලනවා. මේ විදිහට සිත වේගෙන් වේගෙන් බිඳිලා යනවා. චිත්ත චෛතසික පරම්පරාවක් වේගෙන් වේගෙන් බිඳි බිඳි ආය ආය අලුතෙන් අලුතෙන් ඒ චිත්ත චෛතසික පරම්පරාව හට ගන්නවා. නමුත් අපිට මේක ආර හිත වඩලා නැතිකමට මේක එක ඒකත්වයකින් එකම සන්තතියක් විදිහට පේනවා. එහෙම පේනකොට මොකද වෙන්නේ? ආයෙත් සම්මුතියට ආවෙන. ඔන්න ඔතන සම්මුතියට ආහු වුණාට පස්සේ එයාගේ සිත විපල්ලාස වලට ආහු වෙලා යනවා. විපල්ලාස, විපල්ලාස කියන්නේ මුලාවකටපත් වෙනවා. මුලාවකටපත් වෙනවා. එතකොට එයාට ඒ හිතන එක ඇතුලේ මම ඉන්නවා, මම මෙහෙම හිතනවා කියලා ධර්මයේ තුල ඉන්න කෙනාට පවා එනවා දිට්ටි විපල්ලාසය. මම හිතනවා මම මේ විදියට ඉන්නවා කියලා. එයා ඒ චින්තනාර්ථය තුල පැහැදිලිව යාට ඒ චිත්තචෛතසික පරම්පරාව ඇතුලේ යා තුල අඳුන ගැනීම තියෙනවා. සංඥා විපල්ලාසහට ගන්නවා. ඒ චිත්තචෛතසික පරම්පරාව ඇතුලේ දිගට දිගට හිතාගෙන යනකොට ඒක ඔස්සේම නැවත නැවත අලුතෙන් අලුතෙන් චිත්තචෛතසික ඒ පදනම ඇතුලේම දිගට හට ගන්නවා. දිගටම හට ගන්නවා. දැන් රාගය ඇති වුණාට පස්සේ නැවත නැවත රාගයට අදාළ විදියටම චිත්තචෛතසික ධර්ම හට ගන්නවා. රාගයට අදාළ වන විදියටම පරම්පරාවක් විදියට. ද්වේෂය ඇති වුණාට පස්සේ ඉතින් අපි තුල සිහිනුවන නැති වුණොත් සම්පූර්ණ බිඳින්න පුළුවන් ඒක තැනකින්. දේශය ඇති වෙච්ච ගමන් සිහිනුවන තිබ්බොත් සම්පූර්ණයෙන් එතන නවත්තන්න පුළුවන්. නමුත් අපිට එහෙම බෑ. ද්වේෂයට අදාළ විදියට තවදුරටත් චිත්ත වීති චින්තනමය ආකෘති නිර්මාණය වෙමින් ආය ආය ගොඩ නැගෙන එකම ප්‍රවාහයක් ඇතුලේ. එතකොට මොකද වෙන්නේ? චිත්ත විපල්ලාසයට පත් වෙනවා. එතකොට දැන් බලන්න මේ විදිහට චිත්තචෛසික පරම්පරාවක් හට ගන්නකොට ඒවා සමුදේ වෙලා නිරුද්ධ වෙලා යනවා. ඒවා ඒ බාහිර ප්‍රත්‍යයෙන් පහර කණ්ඩවත් වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. බාහිර ප්‍රත්‍යයෙන් පහර කැමටවත් වෙලාවක් නැතුව එච්චරටම වේගයෙන් බිඳි බිඳි යනවා නම් මේ සමුදේ වෙලා නිරුද්ධ වෙලා යamak විතරයි තියෙන්නේ. කොට එහෙම නැහැ. අපි එක දිගට කල්පනා කර කර ඉන්නවා. ඒ කල්පනා කර කර ඉන්නේ එක සන්තතියක් විදිහට අපේ සිත තුළ පිළිගැනීමක් එක්ක. මේ බණේදී කොහොම කිව්වත් ඒක අවබෝධය කරා යන්නේ නැති මොකක් නිසාද? අනුපස්සනා කරන්නේ නැහෙනේ. භාවනා මේ අත්දැකීමට අපි සමවදින්නේ නැහෙනේ. ඒ අත්දැකීමෙන් තමයි තත්ත්වේ මේ ආධ්‍යාත්මික ප්‍රබෝධය තහවුරු වෙන්නේ. බණ අහනකොට අපිට යම් ප්‍රබෝධයක් තියෙන එක අපි ඇතුලේ තහවුරු වෙන්නේ නැහැ. එහෙමනම් මෙන්න මේක ඇතුලේ ඇතිවෙන මේ සම්මුතියකට අහු වෙනවා. මොකද්ද සම්මුතිය? අර ඉස්සල්ලා වගේම ඉන්ද්‍රිය ඇසට පිළිසරණ රූපයයි රූපයට පිළිසරණ ඇසයි කියලා අර මූලික තත්වයේදී සම්මුතියකට අහු වෙනවා. ඒ වගේම දැන් දියුණුවක් ඇති වෙනකොට සිතිත් සම්මුතියකට අහු වෙනවා. මේ ක්‍රියාවලිය දිගුවක් විදියට තමා තුළ චිත්තචෛතසික ධර්ම ටිකක් හට ගන්නවා. ඒ හටගත්ත චිත්තචෛතසික ධර්ම ටික සන්තතියක් විදියට පිළිගැනීමක් ඇති වෙනවා. ඒක සද්ධාව වෙන්න පුළුවන් සමහරවිට. සද්ධාව තුළ මා ඉන්නවා. මට සද්ධාව විපද්දුවා මේ හාමුදුරු. ඉතින් බලන්න මම දැන් කොච්චර සද්ධාවන්තයෙක්ද කියලා දිට්ටි විපල්ලාසයකුත් නිර්මාණය වෙනවා. සද්ධාවන්ත මම ඉන්නවා කියලා. ඒ සද්ධාව කේන්ද්‍රගත කරගෙන දිගට දිගට හිතන්න පුළුවන් කමක් එයා තුළ එනවා. චිත්ත විපල්ලාසයකුත් එනවා. හොඳ මට්ටමක් ඒක. සත්‍ය අවබෝධයට යනවා නම් ඒක දකින්න ඕන. සද්ධාව කියන්නේ කොච්චර ශ්‍රේෂ්ඨ දෙයක්ද? නමුත් රාගේ වුණත්, ද්වේෂේ වුණත්, මෝහයේ වුණත්, සද්ධාහ වුණත් අපි මේ හැම එකම தත්ත්වේ මේක නේද කියලා දකින්න ඕන පින්වත්. අන්න එහෙම යාට පේනවා නම් අන්න මේ පේන කම පරමාර්ථ සත්‍යයන්න බලන්න. ඒක ඇතුලේ තියෙන සම්මුති සත්‍ය පරමාර්ථ ආර්ය සත්‍ය කියන්නේ. ආර්ය සත්‍ය කියලා කියන්නේ අනේ මේ මට්ටමින් පවා මේ විදියට පවා මේ හිත හිතා ඉන්න පුළුවන් විදියට මේ මා තුළ ඇතිවෙච්ච සකස් වීම මොන්න තරම් මේ විදියට හිත හිතා ඉන්න පුළුවන්කම ඇතුලේ පවා මේ විදියට හටගන්න චිත්තචෛතසික ධර්ම පරම්පරාව මොන්න සානන් දුකක්ද? නැවත නැවත හටගෙන හටගෙන බිඳි බිඳි යනවා. නමුත් මේ චිත්තචෛතසික ධර්මයන්ගේ යම් අට ගැනීමක් වේද, ඒ හටගන්න එකම මොන සානන් දුකක්ද කියලා එයා දුක්ඛාරිය සත්‍යයෙන් බලනවා. දැන් එයාට තා සියුම් ජාති දුකක් පේනවා. සියුම් මරණ දුකක් පේනවා. මොකද්ද? චිත්තචෛතසික ධර්මයන්ගේ ඒ මොහොතේ යම්කිසි ආකාරයක පහළවීම එයා ජාතිය විදිහට සලකන්නේ. අම්මගේ කුසෙන් බිහි වෙච්ච එක නෙමෙයි. ඒ චිත්තචෛතසික ධර්ම බිඳියාම මරණී විදියට සලකන්නේ. එතකොට යාට මේ ශනේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගේ සමස්ත ක්‍රියාවලිය පේනවා. ෂණික මරණී කියලා ධර්මයේ හාමුදුරුවෝ බණට කියන්නේ සම්මුති මරණය, සමුච්ඡේද මරණය, ෂණික. එයාට පේනවා යාගේ චිත්තචෛතසික ධර්ම හට ගැනීම ජාතිය බිඳියාම මරණී විදියට. එයාට පේනවා මේ ජාති මරණ දෙකම මේ මොහොතට අදාළයි නේද කියලා. හැම මොහොතකම සිද්ධ වන ක්‍රියාවලියක් නේද කියලා පේනවා. ඕන්න එතකොට යා මොකද වෙන්නේ? ආර්ය සත්‍ය දර්ශනය වෙනවා යාට. දැන් බලන්න චිත්තචෛතසික ධර්මයන්ගේ අවිච්ඡින්න පැවැත්මට අහු අසුයි යාම, බාහිර ප්‍රත්‍යයන්ගේ පහර නොකෑම, මේක බිඳී යන එක දකින්න බැරි එක, ඒ චිත්තචෛතසික ධර්ම ටිකට අසුයි යාම, ඒක සන්තතියක් විදියට, දිගුවක් විදියට පිළිගැනීම, ඒක සම්මුති සත්‍ය. ඒක ඇතුලේ අපිට මොකද්ද වෙන්නේ? චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස, සංඥා විපල්ලාස වලට අපි අහුවෙලා යනවා. හැබැයි මේ චිත්තචෛතසික ධර්ම හටගෙන හටගෙන බිඳි බිඳි යනවා නේද කියලා යම් කෙනෙකුට ඒ මොහොතේම හැම වෙලාවකම දකින්න පුළුවන් මට්ටමට ඒක ප්‍රකට කරගත්තොත් ඔන්න පරමාර්ථ සත්‍ය. ආර්ය සත්‍ය කියන්නේ මේ විදියට චිත්තචෛතසික ධර්මයන්ගේ හට ගැනීමක් වේද, ඒ හට ගැනීම මොන සානන් දුකක්ද? අපේ මේක කොයි තරම්නම් දුකක්ද කියලා දුක්ඛාරිය සත්‍යයෙන් බලන්න පටන් ගන්නවා. දුක්ඛාරිය සත්‍යයෙන් බලනවා. එතකොට යාට පේනවා දුකේ සමුදය. මොකද්ද දුකේ සමුදය? අනේ මේ විදියට මේ චිත්තචෛතසික ධර්ම ටික හටගෙන හටගෙන බිඳිල යනකොට මේ හටගෙන බිඳින චිත්තචෛතසික ධර්ම කෙරෙහි මා තුළ මේ සන්තතියකට පිළිගැනීමක්, ඒකත්වයකින් පිළිගැනීමක්, සමූහ ගණයකට හසු වී යාමක්, බිඳි බිඳි යන චිත්තචෛතසික පරම්පරාව එකම හිතක් හැටියට, එකම හිතක දිගුවක් විදියට පිළිගැනීම ඇති වෙන්නේ මා තුළ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා නේද කියලා දකිනවා. අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා නේද කියලා දකිනවා. අවිද්‍යාව නිරුද්ධ කළොත් එහෙම දුක සදාතනිකව නිරුද්ධ වෙනවා නේද කියලා දැන් එයා දකින්න. දැන් එයා මඳහ අවිද්‍යාව නිරුද්ධ කිරි. දැන් ඔන්න ඔතන ඊට පස්සේ මඳහත් වීම. මඳහත් වීම කියන්නේ ඒ කියන්නේ දැන් යාට ක්‍රියාවලිය දෙකක් වෙනවා. මොකද්ද? ඉන්ද්‍රිය අධ්‍යක්ීම තියෙනවා. ඒකේ සම්මුතිය මොකද්ද? ඇසට පිලිසරණ රූපේ, රූපයට පිලිසරණ ඇස කියලා බලන එක සම්මුත සත්‍යය. පරමාර්ථය මොකද්ද? ඇසට පිලිසරණ රූපේවත්, රූපයට පිලිසරණ ඇසවත් නෙමෙයි. ඇසට පිලිසරණ මොකද්ද? මානස කියලා පිළිගන්න එක. මන ආයතනේ අනුසිත පවතින එකම මොනතරම් දුකක්ද කියලා දුක්ඛාරිය සත්‍යයෙන් බලනවා. ඔන්න ආර්ය සත්‍යය. එහෙම දකින්නකොට යාට පේනවා මේ මන ආයතන අනුව පවතිනකොට තමා තුළ සිද්ධ වෙන්නේ මොකද්ද? මේ ස්කන්ධ ටිකක් හට ගන්නවා. ඒක බිඳිල යනවා, නිකම් බිඳිල යනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒක උපාදානේ වෙනවා, අනුපාදාය මට්ටමින් නොපවතිනවා. උපාදානේ වෙන්නේ මොකක් නිසාද? ආවිද්‍යාව ක්‍රියාත්මක වන නිසා. එතකොට යාට පේනවා මේ ස්කන්ධ ටික දුක, ස්කන්ධ උපාදානීමේ දුකේ සමුදය Nirodha අවිද්‍යාව. අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් විතරයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ කියලා ආර්ය සත්‍ය දකින්න බලන්නකෝ පින්වත්නි. මේක කොච්චර ප්‍රතිබල සම්පන්න ධර්ම කතාවක්ද කියලා. එතකොට යාට පේනවා මොකද්ද? මේ එයාගේ ජීවිතය ඇතුලේ සම්මත සත්‍යයි, පරමාර්ථ සත්‍යයි, ආර්ය සත්‍යයි තුනම එක තැනකදී යාට හඳුනා ගන්න, දැක ගන්න, තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේකෙදි මෙයාට වෙන්නේ මොකද්ද? මේ විදිහට මේ සමුදේ වෙලා නිරුද්ධ වෙලා යනකොට, මේ සමුදේ වෙලා නිරුද්ධ වෙලා යන්නේ අන් කවර දෙයක්වත් නෙමේ, චිත්තචෛතසික පරම්පරාව දිගුවක් විදිහට. රූප පෙන්වනට පස්සේ රූප අඳුනා ගැනීම ඇතුළේ රූප විතර්ක කරනවා, රූප විචාරනවා, රූප සංඥාප, මේ චිත්තචෛතසික පරම්පරාව. රූප සංචේතන නොඑක ආකාරයෙන් හට ගන්නවා. එතකොට මේ චිත්තචෛතසික පරම්පරාව හටගෙන බිඳිලා යනකොට මේව බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර නොකෑ බිඳින්නේ, පහර කෑමක් නැතුව බිඳින්නේ. නමුත් මේ බිඳිනකම සිවුම් බැවින් එයා ඒකත්වයකින් පිළිගන්නවා. චින්තනයේ තුල අවිච්ඡින්නව පවතින, පවත්වන්න පුළුවන් කමක් විදියට අපේ සිත පිළිගැනීමක් ඇති වෙනවා. අන්න ඒකෙත් එයා සම්මුතියකට අහු වෙලනවා. ඒකේ පරමාර්ථය මොකද්ද? මේ චිත්තචෛතසික ධර්ම වහා සමුදේවි, වහා බිඳි බිඳි යනවා. බාහිර ප්‍රත්‍යයන්ගෙන් පහර නොකෑම නිසාම එච්චර වේගයකින් බිඳිනවා නේද කියලා අඳුනා ගන්නවා සම්මත පරමාර්ථ සත්‍යය. මේ චිත්තචෛතසික ධර්ම පරම්පරාව මොන සානන් දුකද්ද කියලා දුක්ඛාරිය සත්‍යයෙන් බලනවා. දුකේ සමුදයත් නිරෝධයත් එයාට පේනවා. එතකොට එයාට ජරා, ජාති, මරණ කියන දෙක මේ මොහොතට අදාළ බව පේනවා. අම්මගේ කුසෙන් ඉපදිච්ච එක ජාතිය නොව මේ මොහොතේ හටගෙන චිත්තචෛතසික පරම්පරාවක් හටගනවා. හටගත්ත තැනම බිඳිලා යනවා. ක්ෂණිකව ක්ෂණිකව, ක්ෂණයක් ක්ෂණයක් ගානේ බිඳෙනවා. ක්ෂණික මරණය, ක්ෂණයක් ක්ෂණයක් ගානේ මරණය පවතිනවා නේද කියලා. එතකොට එයාට මේ මරණය දැන් අවුරුදු 80කින් හම්බ වෙනවා. ඒ කතාව නෑ. මේ හැම වෙලාවකම ඒකනේ බුදුරජාණන්සේ වදාළේ හැම වෙලාවකම ජරා මරණ පවතිනවා කියලා. ඕවා දැන් මේ වගේ දේශනාවකින් ලියාගත්තේ නැත්නම් ඒක තේරෙන්නේ නෑ. කොහේ හරි කොතනක හරි මිනිහෙක් මැරෙනවා කියන එක නෙමෙයි කො හැම වෙලාවෙම මරණේ පවතිනවා කිව්වේ. අපි තුලයි මේක පවතින්නේ. බඹයක් පමනෝ කලෙබරය තුල අභ්‍යන්තර ක්‍රියාවලිය තුල මොහොතක් ගානේම ජාතියත් මරණයත් පවතිනවා. මේ විදියට දකින්නකොට දැන් මේ විදියට දකින්න බැරි වුණා මොකද්ද වෙන්නේ? මේ චිත්තචෛතසික සම්මුතියට අහුණාට පස්සේ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨ විපල්ලාස වලට හසු වී යනවා. ඒ විපල්ලාස වලට හසු වී යෑමේ දිගුවක් විදියට එයාට මුළු භව සංස්කාරම රැස් වෙන්න පටන් ගන්නවා. දැන් එයා මැදහත් වෙන්න ඕන ශුන්්‍යතාවයේ පිණිස. මොකක් ගැනද මැදහත් වෙන්න ඕන? එයා ඉන්ද්‍රිය අධ්‍යක්ීම ගැනත් මැදහත් වෙන්න ඕන. අනේ මේවා කර්ම හේතුඵල නේද කියලා. ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලට මුල ගැහෙන ලෝකයේ ගැනත් මැදහත් වෙන්න ඕන. අනේ මේවා හේතුඵල නේද, මේවා කර්ම නේද පරණ. කර්ම කර්මඵල, හේතු හේතුඵල විදියට බල බලා මැදහත් වෙනවා භාවනාවේ. ඊට පස්සේ අර ඒක ඇතුලේ තමන් තුළ සිද්ධ වෙන ක්‍රියාවලිය, ස්කන්ධ හටගන්න එක, මානසිකාරය අනු මේ මන ආයතන අනු හිත පවතින එක, මේවා ඔක්කොම මේ පෙර හේතුඵල නේද ඇසුරු කරන්නේ කියලා මැදහත් වෙනවා. මේවා පරණ කර්මයේ දායාද කොටගෙන හටගත් ඒවා නේද කියලා මැදහත් වෙනවා. එයාගේ එයා තුළ හටගන්න චිත්තචෛතසික ධර්ම ගැන යා මැදහත් වෙනවා. ඒ චිත්තචෛතසික ධර්ම කෙරෙහි අවිද්‍යාව ක්‍රියාත්මක වෙනකොට ඒ අවිද්‍යාව ගැනද මැදහත් වෙනවා. මේ අවිද්‍යාවත් මම නෙමේ, අවිද්‍යාව තුළ මම ඉන්නවා නෙමේ, පෙර සංසාරේ ගොඩ නැගිච්ච ආශ්‍රව නිසා නේද මන් තුළ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ. අවිද්‍යාවේ මුල මොකද්ද? ආශ්‍රව ටික. ආශ්‍රව ක්‍රියාත්මක වෙන නිසා නේද මා තුළ මෙහෙම අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ කියලා දකිමින් දකිමින් අවිද්‍යාව ගැනද මැදහත් වෙනවා. මේ ස්කන්ධ හට ගැනීම තුළ අවිද්‍යාව ක්‍රියාත්මක වෙනකොට උපාදානය සිද්ධ වෙනවා නේද? මේ අවිද්‍යාව ප්‍රත්‍ය කර හේතු ප්‍රත්‍ය කරගෙන නේද උපාදානය සිද්ධ වෙන්නේ කියලා උපාදානය ගැනත් මැදහත් වෙනවා. මේ මැදහත් වීමෙන් බලාපොරොත්තු වෙන්නේ පුද්ගල බවකින් මේ කිසිම අවකාශයක පිළි නොගෙන හේතු ප්‍රත්‍ය ඔසේ කර්ම කර්මඵල හේතු හේතුඵල කියන අද්දකීම් දෙකෙන් විමස විමසා මැදහත් වෙනවා. අන්නේ මැදහත් වෙච්ච දැනක ශුන්‍යතාවයක් දකින්න නම් මේ මැදහත් වෙච්ච සිත විදර්ශනාවට ගන්නවා. මෙදහත් වෙච්ච සිතක් තියෙනවනේ, දැන් ඒ සිත විදර්ශනාවට ගන්නවා. අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා භාවනා නැතුව මොකක්වත් බෑ කරන්න. අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනත්තානුපස්සනා නිබ්බිදානුපස්සනා විරාගානුපස්සනා නිරෝධානුපස්සනා පටිනිස්සග්ගානුපස්සනා කියලා ආනුපස්සනාවට යනවා. ඔන්න ඔතන තමයි විදර්ශනා, එතකින් තමයි ශුන්‍යතාවයේ දර්ශනය වෙන්නේ. මෙන්න මේ විදිහට යම් කෙනෙක් හිත පුරුදු කළොත් එයා ඒකාන්ත වශයෙන් දුක ඉවර කරන්න ඕන. එබඳු දුකේ නිමාවක් පිණිස මේ පිනතුන්ට මේ දේශනාව උපකාර වේවා. දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ මාකොළ දකුණ බටලන්ද පාර පදිංචි ශ්‍රියාණි ගමගේ මහත්මිය උදුල පියලත් මහත්මා ප්‍රදාන පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඒ පින්තුන්ට ආශිර්වාද කරනවා ශ්‍රියාණි ගමගේ මහත්මියටත් උදුල පියලත් මහත්මා ප්‍රදාන මේ රැස්ුණා වූ සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවගේම මේ දේශනාව සඳහා වැඩම කොට වදාළ අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් ගුරු ස්වාමින් වහන්සේලාටත් සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි මේ පිනතුන් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ වෙනුවෙන්ද ශ්‍රියාණි ගමගේ මහත්මිය උදුල පියලත් මහත්මා ප්‍රදාන පිනතුන්ට අපි ආශිර්වාද කරනවා. එවගේම ඒ දෙපර නමින් සහ මේ රැස්ුණා වූ පින්තුන් නමින් මිය ගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරනවා. කරුණාවතී ගුණසිංහ මෑණියන්, UH සුගුණවතී මෑණියන්, හෙන්ඩ්‍රික් සිරිසේන පියතුමන්, එඩ්වින් ගමගේ පියතුමන් ඇතුළු දෙපාර්සවගත සියලු සංසාරගත ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවය සුවපත් වේවා, ආයති භවය සුවපත් වේවා. සියලු මියගිය ඥාතීන්ට සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී හැම දෙනාම නමින් මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. මියගිය සියලුම ඥාතීන්ට මේ කුසලානිසංසයන් හේතු වී සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචයේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටම මේ කුසල් බලවත් වේවා. සම්මාදිට්ඨික වේවා, ත්‍රි හේතුක කුසල් බලවත් වේවා, කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාවට පාත්‍ර වේවා. සියලු දෙනාටම මේ ගෝර සසරින් එතෙරව ලබන පරමාර්ථ සත්‍ය අවබෝධ කොට මේ තුන් භවයෙන්ම සදාතනිකවම නිදහස් වීම පිණිස මේ දේශනාමේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිශ්‍රාණ කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා.
රාගක්ඛයෝ නිබ්බානං